ධන කටයුතු ආරම්භයට ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසයට පැමිණ ඇත. අපි මේ අවස්ථාවේදී පක්ෂනායකගේ රැස්වීමක් පවත්වනයකට සහභාගි වෙන ලෙස සියලු පක්ෂනායකයන්ට ආරාධනා කරනවා.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වාර කියවීම ගරු ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම කෙටි කාල සීමාවක් තියෙන නිසා ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත අද දින න්‍යායපත්‍රයේ අංක 1 දරන යෝජනාව දෙවෙනි වර කියවීම සඳහා මෙම ගරු සභාවට ඉදිරිපත් කරනවා. මේ කෙටියෙන් පසුබිමක් කිව්වොත් 70 දශකයේ අගභාගයේදී ආරම්භ කරන ලද පෞද්ගලික බස් රථ සඳහා ඕනෑම පුද්ගලයෙකුට මාර්ග බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ සඳහා නිර්ණායකයන් තිබුණේ නැහැ. ප්‍රවාහන අමාත්‍යාංශයේ වෙනම අංශයකින් බලපත්‍ර නිකුත් කිරීම සිදු වුණා. නමුත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභාව පනත ක්‍රියාත්මක වූ පසුද මේ තත්ත්වය මේ අන්දමින්ම පැවති අතර සමහර මාර්ගවලට බස් රථ අතිරික්තයක් ඇති වූ හේයින් අමාත්‍ය මණ්ඩලය විසින් 2005 අනුමත කරන ලද අංක 5.1460.31.31.36 දරන අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව මාර්ග බලපත්‍ර ලබා දීම සඳහා ටෙන්ඩර් ක්‍රමය හඳුන්වා දුන්නා. අතට මේ ටෙන්ඩර් ක්‍රමය හඳුන්වා දුන්නේ 2005 වර්ෂයේදී ඉඳන්. අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සෑම අවස්ථාවකදීම මාර්ග සඳහා මගී ඉල්ලුම සම්බන්ධයෙන් සමීක්ෂණයක් කොට ඒ සඳහා අවශ්‍ය බස් රථ ප්‍රමාණය ගණනය කොට මාර්ග බලපත්‍ර ලබා දීම ටෙන්ඩර් ක්‍රමයෙන් මගින් සිදු කෙරුණා. ඒ අනුව තරංකාරී මිල ගණන් යටතේ ඉල්ලුම්පත් කැඳවීම මගින් අන්තර් පළාත් මාර්ගයන්හි පවතින සියලු අඩුපාඩුකම් පිරවීම සිදු කරා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන වලංගු මගී සේවා බලපත්‍ර අවසර පත්‍ර නොමැතිව බස් රථ විශාල ප්‍රමාණයක් දිවයිනේ අන්තර් පළාත් මාර්ගවල ධාවනය වන බව අප කොමිෂන් සභාවට වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මෙතන දෙආකාරයක බලපත්‍ර තියෙනවා. එකක් තමයි පළාත් ප්‍රවාහන අධිකාරීන් විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒ දිස්ත්‍රික්කයේ තුල දුවන්ඩ ඒ පළාත් සභාවේ ප්‍රවාහන අධිකාරී බව. වයම් පළාත ගත්තොත් ඒ වයම් පළාතේ ප්‍රවාහන අධිකාරී මගින් මාර්ගස්ථ මගී ප්‍රවාහන ඒක අපිට අයිති වෙන්නේ නැහැ. නමුත් මේ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට නම්ය වන්නේ අන්තර් පළාත් අතර දුවන බස් රථ පමණයි. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වගකීමක් පැවරෙනවා. මේ බස් රථවල යන මගින්ගේ ආරක්ෂාව, ඒ බස් රථ නියාමනය කිරීම, ගාස්තු අය කිරීම, ඒ වගේම විශේෂයෙන්ම ඒවායේ ගමන් කරන මගීන්ට අවශ්‍ය පහසුකම් සපයාදීම කියන කාරණා පිළිබඳ ඒ අවශ්‍ය නිර්ණායකයන් අනුව කටයුතු කිරීම. ඒ නිසා අපිට අතිශයෙන්ම මේ බස් රථ වෙනුවෙන් අපිට අනිවාර්යයෙන්ම බලපත්‍ර නිකුත් කිරීම සිදු වෙනවා. ඒ අනුව දැනට බලපත්‍ර ගත්තොත් එහෙම සාමාන්‍ය බලපත්‍ර 2054ක්, අර්ධ සුපෝකභෝගී 459ක්, සුපෝකභෝගී 603ක්, අධි සුපෝකභෝගී 94ක්, එකතුව 3219ක් බලපත්‍ර නිකුත් කරලා තියෙනවා ජාතික මේ ගමනාගමන කොමිෂන් සභාව විසින්. ඒ වගේම මේ බලපත්‍රයක් සඳහා අපි අය කරන මුදල් තියෙනවා ඒ ප්‍රමාණ අනුව, ඒ ටෙන්ඩර් පරිපාටි අනුව. යම් විදියකින් මේ බලපත්‍රයක් නොමැතිව අත්නෝමතික ලෙස තමන්ට ඕන විදියට එක තැනක ඉඳන් එක පළාතක ඉඳන් තවත් පළාතකට බස් රථ ධාවනය සිදු වුණොත් මේ පනතේ ප්‍රතිපාදනයන් අනුව අපිට තියෙන්නේ රුපියල් 10,000ක දඩයක් ගහන්න පමණයි. ඉතින් මේ රුපියල් 10,000ක දඩයක් කියන එක ඉච්චර විශාල මුදලක් නෙවෙයි. මේ අය හම්බ කරන මුදල් ප්‍රමාණය අර බැලුවහම අපිට පෙනී ගියා මේ විදියට නීති කඩ කරනවා රුපියල් 10,000 දඩේ ගෙවලා අනිත් පහුවදා නැවතත් ආපහු ගිහිල්ලා මේ වැඩේම කරනවා. ඉතින් එතකොට මේක අසාධාරණයක් නීතියට අනුව වැඩ කටයුතු කරන බස් හිමියන්ට. සියයට අනුවක් අනු පහක් නීතියට අනුව වැඩ කටයුතු කරනවා. ඔවුන් බලපත්‍ර ලබාගන්නවා. ඒ නියාමනයන්ට යටත් වෙනවා. නමුත් එහෙම නැතුව කටයුතු කිරීමේදී ඒ අයටත් අසාධාරණයක් වෙනවා. මගේ ජනතාවටත් අසාධාරණයක් වෙනවා. නීතිය අතටගත් පුද්ගලයින්ට අපිට ඔවුන්ට ඕන විදිහට මේ කටයුතු කිරීමේ අවස්ථාව අපි සලසා දෙනවා. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට මම අමාත්‍ය මණ්ඩල සංදේශනයක් ගෙනහිල්ලා මේ දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට අපි තීරණය කරා. ඒ තීරණය තමයි ඒ තීරණය අනුව නීති සම්පාදකතා වෙත අපි යවලා ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් යවලා නීතිපතිතුමාගේ අවසරය ලබාගෙන අපි මේ පනත මේ ආකාරයෙන් රුපියල් 10,000 දඩය රුපියල් ලක්ෂ 2 දක්වා විශේෂයෙන්ම වැඩි කිරීමට අපි කටයුතු කරා. විශේෂයෙන්ම කියන්න ඕනි මේ කාරණේ සිදුවන්නේ උතුරේ සිට දකුණ දක්වා එන ඒවා. යාපනයේ මඩකලපුව මේ පැත්තෙන් එන 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 බස් රථ තමයි හුගාක්ම වැල්ලවත්තෙන් පිටත් වෙනවා. බස් රථ ගණනාවක් පිටත් වෙලා අපිට මේ මේ ලයිසන් ටෙන්ඩර් පරිපාටියටත් නැ ගන්නෙත් නැ නීති අතට අරගෙන ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා අපිට විශේෂයෙන්ම නීත්‍යානුකූලව බස් රථ දුවන බස් රථ හිමියන්ගෙන් බස් රථ සංගම්වලින් ජනතාවගෙන් අපිට නොයෙකුත් නියෝජනයන් ලැබුණා. මේ තත්ත්වය නැතිකරන්න මේක ඉතාම අසතුටුදායක තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය නැතිකරන්න කියලා. ඒ නිසා අපිට බොහෝ විට පොලිසියේ සහාය පැතීමට සිදු වෙනවා මේ වගේ අවස්ථාවලද. පොලිසියට රාජකාරී වැඩි. නමුත් මං හිතනවා අපි විශ්වාස කරනවා මේ දඩ මුදල වැඩි කිරීමත් සමගම ඒ සමගම මේ වැරදි කරන්නන් අල්ලගත්තොත් අපිට මේ වැරදි කරන්නන්ගේ ප්‍රමාණය අපිට අඩු කර ගැනීමට පුළුවන් වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති කරනු ලබන නිර්ණායකයන් මොනවද? විශේෂයෙන්ම අපි විශේෂ නිර්ණායකයන් කොටසක් හැදුවා. ඒ තමයි අපි කිව්වා මේ බලපත්‍ර නිකුත් කිරීමේදී බස් රථ පටන් ගන්නා ස්ථානය අවසන් කරන ස්ථානය මේ කියන ස්ථාන දෙක ඉඳන් යම් රේඩියස් එක ප්‍රමාණයක පදිංචි බස් රථ තියෙන බස් රථකරුවන්ට ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව බස් රථ සමහර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ළඟදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු ඇහුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරා එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුනා. මේක කාටත් විවෘත විය යුතුයි කියලා. ඒ නිසා අපි මම කැබිනට් පත්‍රිකාවක් දැන් ගෙනහිල්ලා තියෙනවා. ඒ කමිටුව මගින් සාදන ලද එම නීතිය ඉවත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද පරිදි ඒ නිර්ණායකයන් අනුව මේ බස් රථ සඳහා අවශ්‍ය ලයිසන් එහෙම නැත්නම් මේ බලපත්‍ර ලබා දෙන්න. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ලබා දීමේදී අනිවාර්යයෙන්ම ගමනාගමන පනත අනුව ටෙන්ඩර් පරිපාටිය අනුව කටයුතු කළ යුතුය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කීප වතාවක්ම ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒක හොඳයි. මොකද අපි දන්නවා පහුගිය කාලයේදී එහෙම නැතුව ගිහිල්ලා විවිධ ආකාරයෙන් ඒ ලබා දුන්න බලපත්‍ර නිසා අද අපේ ලිපිගොනු 2500කට වැඩි ප්‍රමාණයක් දැන්ට FCID එකට ගෙනහිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉතාමත්ම සැලකිල්ලෙන් පාරදෘශ්‍ය භාවයකින් යුතුව මේ වැඩිම ටෙන්ඩරේට ලබා දීමේ ඒ පදනම මත අපි මේ කටයුත්ත කරනවා. එයින් විකල්ප ක්‍රමයක් අපිට ඉටු කරන්න පුළුවන් කමක් නැහැ. සමහරලාට මේ ගැන හුඟක් වෙලාවට අපේ දේශපාලන හිතවතුන් අපිට වැඩ කරපෑ හුඟක් අයුරර වෙනවා. නමුත් මම කියලා තියෙන්නේ කිසිම ආකාරයකින් අපිට මේක වෙනස් කිරීමට පුළුවන් කමක් නැහැ. මේ යහපාලන යටතේ පාරදෘශ්‍ය භාවයකින් යුතුව නීතියට අනුව මේ බලපත්‍ර ලබා දීම කළ යුතුයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් ඒ පිළිබඳව අපි පහුගිය දවස්වල බස් හිමියන් කණ්ඩායම් 5ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5ක් පමණ ෆයිල් කරලා තිබුණා. ඒ නඩු තවම අවසන් නැති වුණත් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර දීලා තියෙනවා. දැනට එක්තරා කණ්ඩායමක ඇරුණාම අනිත් ප්‍රදේශ වෙනුවෙන් මේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් පරිපාටියට යන්න කියලා අපි එන මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා. මේ කැබිනට් පත්‍රිකාව සම්මත වුණු වහාම ඒ නව නිර්ණායකයන් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමත කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණිකව සමහර නිර්ණායකයන් අයින් කරන්න කියලා, ඒවා අයින් කරලා ඉතුරු වෙන නිර්ණායකයන් යටතේ මේක ලබා දීමට. ඒ නිසා ඒ වගේම අපි සමහර අවස්ථාවන්හිදී අපි ඒ වගේම මේ බලපත්‍ර අපිට නිකුත් කරන්න පුළුවන් වෙන්නේ මේ පනත යටතේ අවුරුදු 3ක කාල සීමාවකට. ඉතින් අවුරුදු 3න් 3ට මේක අනිවාර්යයෙන්ම අපි අලුත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම විවෘත ටෙන්ඩර් ක්‍රම වේදය අනුගමනය කිරීම නිසා පැරණි ගාලුපාරයේ ධාවනය වූ ධාවකයින්ට මෙම ටෙන්ඩර් යටතේ අවසර පත්‍ර ලබා ගැනීමට නොහැකි වූ නමුත් පරණ ගාලුපාර මගින් අධිවේගී මාර්ගයේ භාවිතා කිරීමට පටන්ගත් නිසා පරණ ගාලුපාරයේ බස් රථවලින් මගින් නොමැතිව අධි සැපයුමක් ඇති වුණා. මේ තත්ත්වය නිසා 2014 වසරේදී මාතර දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ වූ පසුව එම අධිවේගී මාර්ගයට ධාවකයින් තෝරා ගැනීමේදී මාතර කොළඹ පැරණි මාර්ගයේ ධාවනය කළ ධාවකයින්ටම ලකුණු ක්‍රමවේදයක් යටතේ අවසර පත්‍ර ලබා දීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා එහි නිර්ණායකයන් අනුව අපි ඒවා දීලා තියෙනවා. ඒ අනුව මාතර මාර්ගය දක්වා අවසර පත්‍ර 28ක්ද, මාතර කඩුවිල දක්වා අවසර පත්‍ර 15ක්ද වශයෙන් අවසර පත්‍ර 43ක් නිකුත් කරලා තියෙනවා. මේ අවසර පත්‍ර 43ට අමතරව තවත් අවසර පත්‍ර 56ක් මාර්ග සංශෝධනයට යටත්ව අධිවේගී මාර්ගය මොකද ගමනාගමන මණ්ඩලය අපි විශේෂී සේවාවක් විසින් සලකලා එයාට යම් යම් ප්‍රමාණයක් අපි ලබා දෙනවා අධිවේගී මාර්ගයේ තේමයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පාරදෘශ්‍ය භාවයෙන් යුත් මේ ක්‍රමවේදය තුළින් විශේෂයෙන්ම පෞද්ගලික බස් ධාවකීන්ට සාධාරණ ඉෂ්ට වෙයි කියලා. නමුත් අපේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි ලංකා ගමනාගමන මණ්ඩලය මගින් 6500ක් පමණ බස් දුවනකොට 22000ක් පමණ බස් දුවනවා අද පෞද්ගලික අංශය මගින්. ඒක දැන් ස්ථාපිත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපේ 60-40 කාලසටහනක් හදලා අපි මේ කාලසටහනට අනුගත වෙන්න කියලා ලංකා ගමනාගමන මණ්ඩලයටත් පෞද්ගලික බස් හිමියන්ටත් කියලා තියෙනවා. නමුත් කනගාටුවට කාරණේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සමහර අය මේක කඩ කරනවා. පෞද්ගලික බස් හිමියොත් කඩ කරනවා. තමන්ගේ හයියානුව බස් දුවන්න පටන්ගෙන තියෙනවා. ඉතින් මේක ශෝචනීය තත්ත්වයක්, කනගාටුදායක තත්ත්වයක්. ඉතින් අපි පුළුවන් තරම් දුරට මේ වැළැක්වීමට කටයුතු කරනවා. නමුත් මම කියන්න කැමතියි ඒක 100%ක්ම සාර්ථක වෙලා නැහැ. මොකද ඒ නිසා සමහරලාට බස් කුඩු කරගන්නවා, බස්වල රියදුරන් කොන්දොස්තරවන් ගහ මරා ගන්නවා, ඉස්පිරිතාලවලට යනවා. අද මොකද මේ රුපියල් 7 හඹා යන මේ පරිසරය තුළ මෙවැනි දේවලුත් සිදුවෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ලංකා ගමනාගමන මණ්ඩලේ නම් මම හැම විටම කියා සිටින්නේ පුළුවන් තරම් දුරට නීති ගරුක වෙලා මේ අනුව කටයුතු කරන්න. දැන් ඔබතුමාලා දන්නවා අද 103 නාරාහැම් පිට කොටුව ලංකා ගමනාගමන බස් 7 එකටවත් යන්න දුවන්න දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අපිට තියෙන පේන ප්‍රායෝගික යථාර්ථය. ඉතින් ඒ නිසා අද මේ බස් රථ පිළිබඳව නියාමනය කිරීම සඳහා කුමන නීති රීතීන් ගෙනාවත් මේ කර්මාන්තයේ යෙදී සිටින අය මේ පිළිබඳව ගැඹුරු හැඟීමකින් යුතුව කටයුතු කරේ නැත්නම්, ඒ නීති රීතිවලට අනුගත වුණේ නැත්නම් නීති රීති තුලින්ම පමණක් මෙය කිරීම ඉතාම අපහසු බව කරන්න ඕනේ. නමුත් අපි පුළුවන් තරම් දුරට ඒ නීති රීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමු. ඒ වගේම ගමන් කරන බස් රථ වල ප්‍රමිතිය පිළිබඳව අපි දැන් අලුත් නිර්ණායක සකස් කරගෙන යනවා. සමහර බස් රථවල සීට් වල ප්‍රමාණය මදි, ඉඳගන්න තියෙන ඉඩ ප්‍රමාණය මදි, සැප පහසුකම් මදි. ඒ නිසා විශේෂයෙන්ම අන්තර් පළාත් සඳහා අපි අලුත් නිර්ණායකයන් අපි සකස් කරගෙන යනවා. ඒ නිර්ණායකයන් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සමගම අර ලෝ ෆ්ලෝ බසස් අපි වැඩිපුර දහවනය කිරීම සඳහා මම කැබිනට් මණ්ඩලයෙන් බස් රථ 1000ක් මිලදී ගැනීම සඳහා CTB බස් රථ 1000ක් මිලදී ගැනීම සඳහා අවසර ඉල්ලලා තියෙනවා. ඒක අපිට ලැබිලා තියෙනවා. කුඩා බස් රථ 250ක් මිලදී ගැනීමට අවසර ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ ටෙන්ඩර් පරිපාටිය දැන් අවසන් වීමට ඉතාමත්ව ළඟයි. අපිට ඒ තුලිනුත් ඒ වගේම ඉන්දියානු ණය සහන යෝජනා යටතේ මට එන්ජින් 500ක් අලුත් එන්ජින් 500ක් ගෙනල්ලා ඩිපෝල තැන්තැන්වල දාලා තිබුණු බස් රථ නැවත ප්‍රතිසංස්කරණය කළ සකස් කරලා ඒ බස් රථ 500 දැන් අපි හදාගෙන යනවා. තව මාස දෙකක් යනකොට ඒවා අලුත් බස් රථ වගේ අපේ මේ ගමනාගමන සේවාව වඩාත් ශක්තිමත් විදිහට අපිට ලංකා ගමනාගමන මණ්ඩලය තුලින් කරන්න පුළුවන්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා භාණ්ඩාගාරයට. මාගේ ඉල්ලීම අනුව මාසෙකට බිලියන 1.3ක් අපිට ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා දෙනවා මේ බස් රථ ධාවනි සඳහා. නැත්තම් අපිට මේක කරන්න බෑ. මේ පඩිනඩි ගෙවලා මේ තියෙන විහේදම් කළා අපි ලංකා ගමනාගමන මණ්ඩලය අපි ලාභ ලබන ආයතනයක් හැටියට නෙවෙයි සේවා සපයන ආයතනයක් හැටියට අපි කටයුතු කරනවා. පසුගිය රජයේ යටතේ අපේ කාලේ ඒ කියන්නේ බිලියන 12ක් පමණ හිග අර්ථසාධක මුදල් සහ පාරිතෝෂික මුදල් තිබුණා. මන් අද වෙනකොට බිලියන 7කට වැඩි ප්‍රමාණයක් ගම්නියෝජ්‍ය කතානායකතුමනි මේවා ගෙවලා දැන් නඩු එකක්වත් නැහැ අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික නඩු සියල්ලම ඉවර කළා තියෙනවා. ඊළඟට ඉතුරු බිලියන 5ක් ගෙවීම සඳහා දැන් කටයුතු මම යොදාගෙන යනවා. ඒ නිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන්ට සේවා තෘප්තියක් ලැබෙන ආකාරයෙන් ඒ කම්කරු අයිතිවාසිකම් රැකදීමේ වැඩපිළිවෙලක් අපිට යොදන්නට පුළුවන් වීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ නිසා අපි මේ ගමනාගමන සේවාවේදී අපි දීර්ඝකාලීනව බලන්නට ඕන. අපේ තියෙන පාරවල් දිහා බැලුවම මගේ නම් පෞද්ගලික මතය ලංකාවේ තියෙන වාහන ප්‍රමාණය අපට ඔරොත්තු දෙන්නේ නැහැ. ත්‍රීවීල් ප්‍රමාණය ඔරොත්තු දෙන්නේ නැහැ. අලුතෙන් බස් රථ ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. අද පෞද්ගලික අංශයේ මේ තියෙන තරඟකාරීත්වය ඇති වෙලා තියෙන්නේ ඕනාවට වඩා බස් රථ ප්‍රමාණයක් තිබීම නිසා. ඒ නිසා ඒ අත්මාරලට පාඩුවට දුවනවා. ඒ නිසා ලාභ ලබා ගැනීමේ අටියෙන් විවිධ උපක්‍රම කරනවා. ඒ නිසා මේ පිළිබඳව මීට වඩා පුළුල් ලෙස බලලා අපේ රටේ තියෙන මේ වාහන ධාරිතාව පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව වඩාත් ගැඹුරින් කතා කරන්න ඕන. මම ද පාටලි චම්පි කරන්නේ ඔක ඇමතිතුමා අපිටම මේ පිළිබඳව කතා කරනවා. මේ ඇතිවෙන වාහන තදබදය මේවා නැවැත්වීමට අපිට හැම වෙලාවෙම පාරවල් පුළුල් කර කර පුළුල් කර කර යන්න බෑ. වෙනත් නව ක්‍රමවේදයන් සඳහා අපි ඉදිරියට යා යුතුයි. ඒ නිසා මේ බවත් ප්‍රකාශ කරමින් තිබෙන කාල සීමාව ඉතාම සීමා සහිත නිසා අනිකුත් කතිකයන්ටත් කාල සීමාව ලබා දිය යුතු නිසා මම මේ ඉදිරිපත් කරමින් ගරු සභාවේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා මේ සඳහා. බොහොම ස්තුතියි.
Honorable Sridhar, you have 8 minutes.
ගෞරව பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் மோட்டார் வாகன திருத்தச் சட்டத்தின் கீழ் சில விடயங்களை பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக இன்று கௌரவ அமைச்சர் அவர்களால் முன்வைக்கப்பட்ட பல்வேறுபட்ட போக்குவரத்து தொடர்பான விடயங்கள் இருந்தாலும் கூட நாட்டிலே போக்குவரத்துக்கிலே தனியார் போக்குவரத்துக்கும் அரச போக்குவரத்துக்கும் இடையில் பல்வேறுபட்ட நெருக்கடிகள் காணப்படுகின்றன. சரியான ஒற்றுமையின்மை அல்லது வழித்தடங்களுக்கான அனுமதிகள் நேர்மையான முறையில் வழங்கப்படாமை போன்ற விடயங்கள் பல்வேறுபட்ட விடயங்களை இந்த நாட்டிலே தனியார் துறைக்கும் அரசு துறைக்கும் இடையில் சமரசம் இல்லாத ஒரு நிலைமையை உருவாக்கியிருக்கிறது. சாதாரணமாக இன்று இலங்கை போக்குவரத்து சபையினுடைய பேருந்துகள் கூட ஒன்றையொன்று மோதிக்கொள்ளுகிற அல்லது வருமானம் உழைப்பதை நோக்கமாக கொண்டு அவர்கள் வீதிகளிலே வேகத்தை தாண்டி ஓடுகிற செயற்பாடுகளை நாங்கள் பார்க்கிறோம். அதே நேரத்தில் இந்த அரச பேருந்துகளோடு தனியார் பேருந்தும் அவ்வாறான போட்டி நடவடிக்கைகளிலே ஈடுபடுகின்றார்கள். ஆனால் இவ்வாறு இருக்கிற பொழுதும் கூட நாட்டிலே பல்வேறுபட்ட இடங்களில் போக்குவரத்துக்கான பேருந்துகள் இல்லாத நிலை காணப்படுகிறது. சாதாரணமாக யாழ்ப்பாண மாவட்டத்தினுடைய ஒரு தனித்தீவாக காணப்படுகிற நெடுந்தீவிலே ஒரே ஒரு சிறிய பேருந்து தான் காணப்படுகின்றது. நெடுந்தீவிலே வாழ்கிற கிட்டத்தட்ட 7000 மக்களுடைய போக்குவரத்து 12 கிலோமீட்டர் நீளமான பாதையிலே ஒரே ஒரு பேருந்து காலை 7 மணிக்கு ஒரு சேவை. அதிலும் அரச உத்தியோகத்தர்கள் வருகிற பொழுது அவர்களை ஏற்றி செல்ல வேண்டும் என்ற நிலைக்கு அப்பால் பாடசாலை மாணவர்கள் கூட கருத்தில் எடுக்கப்படாமல் யாழ்ப்பாணத்தில் இருக்கிற நெடுந்தீவினுடைய போக்குவரத்து மிக கூடிய அளவிலே பாதிக்கப்பட்டிருக்கிறது. அங்கே இருக்கின்ற சாரதியோ நடத்தினர்களோ அவர்கள் தாங்கள் நினைத்த ஒரு நேர சூசியை கடைபிடிக்கின்றார்கள். இலங்கை போக்குவரத்து சபையினுடைய எந்த கட்டுப்பாடுகளும் அங்கே இருப்பதாக தென்படவில்லை. அதே போல் யாழ்ப்பாணத்தினுடைய ஏனைய சிறு தீவுகளான நைனாதீவு, அனலதீவு, எழுவதீவு போன்ற இடங்களிலே இலங்கை போக்குவரத்து சபையினுடைய சேவைகள் சரியான முறையில் முன்னெடுக்கப்படவில்லை என்பது மிக முக்கியமானது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, நாட்டிலே இங்கிருக்கின்ற பல்வேறுபட்ட இடங்களில் போக்குவரத்துகள் சீரிருக்கலாம், ஆனால் இலங்கை ஒரு தீவு. இந்த தீவான இலங்கைக்குள்ளே இருக்கிற சிறு தீவுகளில் இருக்கின்ற போக்குவரத்துக்கள் மிக 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 மோசமான நிலையில் இருக்கின்றன என்பதை, அதிலும் குறிப்பாக நெடுந்தீவினுடைய போக்குவரத்து அதிகமான மக்கள் வாழுகின்ற ஒரு பிரதேசத்தை கொண்ட போக்குவரத்து மிக கூடிய அளவிலே பாதிக்கப்பட்டிருக்கிறது. நெடுந்தீவுக்கான கடல்வழி போக்குவரத்துக்குரிய பயணத்தை வழங்குபவர்கள் வீதி அபிவிருத்தி அதிகார சபை ஆடிஏ, அவர்கள் நெடுந்தாரகை அல்லது வடதாரகை போன்ற வள்ளங்கள் ஊடாகவே அந்த போக்குவரத்தை வழங்குகிறார்கள். அதற்கும் உங்களுடைய அமைச்சுக்கும் சம்பந்தமில்லை. ஆனால் நெடுந்தீவுக்குள் இறங்குகின்ற ஒருவர் தன்னுடைய மாவெளி துறைமுகத்தில் இருந்து அவர் கோட்டைக்காடு வரையும் உள்ள எல்லை வரையும் அவர் செல்லுவதற்கான பயணத்திலே அவருக்கான பேருந்து சேவைகள் சரியான முறையில் அங்கு வழங்கப்படுவதில்லை. குறைந்தது நெடுந்தீவு கிழக்கினுடைய அந்த மாவெளி துறையில் இருந்து நெடுந்தீவு மேற்கினுடைய கோட்டைக்காடு வரைக்கும் ஒரு நாளைக்கு குறைந்தது 3 போக்குவரத்து சேவைகளாவது வழங்கப்படுகிற பொழுதுதான் அங்கே வாழுகின்ற மக்கள் தாங்களும் இந்த இலங்கை நாட்டிலே வாழுகின்ற ஒரு பிரஜைகளாக தங்களை நினைக்கின்ற ஒரு சூழல் உருவாகும். இல்லையென்றால் அவர்கள் ஒரு தனி நாட்டிலே வாழுகின்ற ஒரு எண்ணங்களோடு தான் அவர்கள் இருக்கிறார்கள். அவர்களுக்கு எந்த வசதிகளும் இல்லாத ஒரு நிலை காணப்படுகின்றது. இதே போல தான் முல்லைத்தீவு, வவுனியா, மன்னார், கிளிநொச்சி, யாழ்ப்பாண போக்குவரத்து சேவைகள் கூட பல்வேறுபட்ட நெருக்கடிகளை சந்திக்கின்றன. பல பாடசாலை மாணவர்களை இந்த போக்குவரத்து பேருந்துகள் ஏற்றுவதில்லை. காரணம் அவர்களுக்கு இருக்கிற போட்டி. கிளிநொச்சியிலே இருந்து போகின்ற ஒரு பேருந்து முழங்கால் வரையும் செல்கிறது. மன்னாரில் இருந்து முழங்காவில் வரையும் வருகின்ற இன்னொரு அரச பேருந்து தங்களுக்குள் மாறி பயணிகளை மாற்றம் செய்கிறார்கள். வருமானத்திற்காக அவர்கள் போட்டி போட்டுக் கொள்கிறார்கள். ஆனால் பாடசாலை பிள்ளைகள், நோயாளிகள் புறந்தள்ளப்படுகிற நிலை இந்த போக்குவரத்து பாதைகளிலே அதிகமாக நடைபெறுகிறது. குறிப்பாக பள்ளிக்குடா, நாலாங்கட்டை என்று சொல்லப்படுகிற பூநகரியினுடைய பிரதேசங்கள், செம்பங்குன்று, பல்லவராயன்கட்டு, முழங்காவில் போன்ற பிரதேசங்களிலே பாடசாலைக்கு செல்லுகின்ற பிள்ளைகளுக்கான போக்குவரத்து ஒழுங்குகளை போக்குவரத்து சபையினர் நல்ல மனதோடு ஆற்றுவதில்லை. அதே நேரம் பரந்தனில் இருந்து முல்லைத்தீவு செல்லுகின்ற பாதையில் பரந்தன், முரசுமோட்டை, கண்டாவளை போன்ற பிரதேசங்களில் இருக்கின்ற பிள்ளைகள் அந்த பாடசாலைகளுக்கு செல்வதற்காக நீண்ட நேரங்கள் வீதிகளிலே காத்திருக்கிறார்கள். எந்த ஒரு அரச பேருந்து கூட கருணையோடு செய்வதில்லை. இங்கே கௌரவ அமைச்சர் அவர்கள் குறிப்பிட்டீர்கள், நாங்கள் நட்டத்திலே இயங்குகிற பொழுது கூட எங்களுக்கு மானியத்தின் அடிப்படையிலே திரைசேரி பல உதவிகளை செய்வதாக. ஆனால் அந்த உதவிகள் இவ்வாறான பாதிக்கப்பட்ட மாணவர்களுக்கு, வறிய நிலையில் இருக்கிற மாணவர்களுக்கு சென்றடைவதாக தெரியவில்லை. சாதாரணமாக கிளிநொச்சியில் இருந்து பச்சிலைப்பள்ளி முகமாலை வரைக்கும், முகமாலை பழை எக்கச்சி வரை இருக்கின்ற, உமையாள்புரம் வரை இருக்கின்ற மாணவர்கள் ஒவ்வொரு நாட்களும் நான் பார்க்கிறேன், காலையிலே அவர்கள் வீதிகளிலே நிற்கிறார்கள், பேருந்துகள் தங்களுக்குள் போட்டி போட்டுக் கொள்கிறார்கள். இதனை விட பல சாரதிகள் அவர்களுடைய கட்டுப்பாட்டை மீறிய ஓட்டங்கள் இந்த நாட்டிலே மிகக்கூடிய விபத்துக்களை கொடுக்கிறது. இலங்கையிலேயே நடந்த விபத்துக்களில் மிக ஆபத்தான, மிக சந்திக்க முடியாத கொடுமையான விபத்துக்கள் ஏனையின் வீதிகளிலே நடந்திருக்கிறது. இவ்வாறான ஒரு சூழல், சரியான ஒரு போக்குவரத்து இந்த இடங்களுக்கு கிடைத்திருக்கிறதா என்கிற ஒரு கேள்வி இருக்கிறது. ஆகவே இந்த மோட்டார் வாகன திருத்த சட்டத்தின் மூலம் நீங்கள் நினைக்கிற விடயம் தனியே சட்டம் அல்ல, இந்த சேவைகள் மக்களை சென்றடைகிறதா, மக்களுக்கான இந்த சேவைகள் சென்றடைவதற்கான கால சூழல்கள் எவ்வாறு அமைந்திருக்கும் என்பதையும் நாங்கள் இந்த இடத்திலே பார்க்க வேண்டும். அதே போல மட்டக்கிழப்பிலே வாழைச்சேனை, வாகரை போன்ற இடங்களில் மக்களுடைய போக்குவரத்து, காலைகளில் சாரதிகளுடைய பற்றாக்குறை, அவர்களுக்கான தொழிலாளர்களை நியமிப்பதில் இருக்கின்ற அசமந்த போக்குகள் மிக மிக முக்கியமானவை. சாதாரணமாக வடக்கும் கிழக்கும் முழு 90% தமிழ் பேசும் மக்களை கொண்ட இடத்திலே யாழ்ப்பாணத்தினுடைய பிரதான சாலைக்கான முகாமையாளர் சிங்கள மொழி பேசுகின்றவராக இருக்கின்றார். வடமாகாணத்துக்கான முகாமியாளர் சிங்கள மொழி பேசுகின்றவராக இருக்கின்றார். அதே நேரத்திலே இன்னொரு வகையிலே பார்த்தால் அவர் அந்த இந்த ஐந்து மாவட்டங்களிலும் நடக்கின்ற அபிவிருத்தி கூட்டங்களில் அவர் ஒரு நிமிஷம் அவர் அந்த கூட்டங்களிலே பங்கு கொள்வதில்லை. அவர் யாழ்ப்பாண மாவட்டமோ கிளிநொச்சி மாவட்டமோ அல்லது ஏனைய மன்னார் வவுனியா மாவட்டங்களில் கூட நடைபெறுகின்ற மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்களில் அவர் பங்கு கொண்டு தன்னுடைய போக்குவரத்து தொடர்பான கருத்துக்களை அந்த வடமாகாணத்துக்கான முகாமியாளர் தன்னுடைய கருத்துக்களை முன்வைப்பதில்லை. அவர் தனியான அரசு போலவே அவர் செயற்பட்டுக் கொள்கிறார். அதே போலதான் இங்கே இருக்கின்ற ஊழியர்கள் உதாரணமாக கிளிநொச்சி சாலையை எடுத்தால் கிளிநொச்சி சாலையிலே கிளிநொச்சியைச் சேர்ந்தவர்கள் இல்லை, அவர்கள் யாழ்ப்பாணத்தில் அல்லது வவுனியாவில் வேறு இடங்களிலிருந்து வருகிறார்கள். ஆனால் அவர்களால் இரவு பகல் அந்த மக்களுக்கான சரியான சேவையை வழங்க முடிவதில்லை, பேருந்துகள் இல்லை, இவ்வாறான குறைபாடுகள் அதிகமாக இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் ஒரு நல்ல மனசோடு நான் நினைக்கிறேன், ஏற்கனவே நான் உங்களுக்கு ஒரு சாரதிகள் நடத்துனர்களுக்கான ஒரு பட்டியலை கூட உங்களுக்கு அனுப்பியிருந்தேன். கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்த இவர்கள் பாதிக்கப்பட்டவர்களை நியமனம் வழங்கினால் இந்த மாவட்டத்திலே ஒரு நல்ல பணியை சேவையை வழங்க முடியும் என்று அதை கூட நீங்கள் கவனத்தில் எடுங்கள். கடைசி அந்த மாவட்டங்களில் வேலை செய்கின்ற சாரதிகள் நடத்துனர்களாவது அந்த மாவட்டம் சார்ந்தவர்களாக இருப்பதற்கான கவனத்தை எடுக்குமாறு கூறுகின்ற செய்கிறேன்.
அத கமனாகமன அமைத்துமா சதான் கலா வகே பொது பிரவாகனைய தியூனுக்கரான ரஜே சலஸ்ம ஓஹோ ඉදිරිපත් කළා නියාමනය ගැන කතා කළා. ඒ වගේම විශේෂයෙන්ම බස් ගමනාගමනය ගැන අපි දන්නවා මේ රටේ ජනතාවගෙන් 50%ක්ම ප්‍රවාහනයට පාවිච්චි කරන්නේ බස් එක. බස්නාහිර පළාත ගත්තොත් 5%ක් විතර දුම්රිය පාවිච්චි කරනවා. දැන් 1978 ඉඳලා විශේෂයෙන් බස් ගමනාගමනයට පුද්ගලික අංශයත් දායක වෙලා තියෙනවා. එනමුත් ඒකේ සේවාවේ දියුණුවේ විශාල දියුණුවක් පෙනෙන්නේ නැහැ. ඇත්තටම මේක සේවාවක්. අයිතිය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි අද තියෙන්නේ, සාකච්ඡාව තියෙන්නේ සේවාව පිළිබඳවයි සාකච්ඡාව තියෙන්නේ. කලට වේලාවට ප්‍රවාහනය ලබා ගැනීම, ඒ වගේම ඒකේ තියෙන ආරක්ෂාවයි ඒ ප්‍රවාහනයේ තියෙන පහසුව තමයි වැදගත් වෙන්නේ. එනිසා රජයට තියෙන සැලැස්ම ඇවිල්ලා මල්ටි මෝඩල් ට්‍රාන්ස්පෝර්ට් කියනවා. ඒ කියන්නේ බස් එක දුම්රිය සැහැල්ලු දුම්රිය ලයිට් රේල් එක සම්බන්ධ කරලා මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්න. මුලින්ම නවීකරණය කර යුත්තේ බස් එක. දැන් අපි දන්නවා මේ මේක කරන්න දැන් ප්‍රැක්ටිකලි ටෙස්ටිං යනවා, විශේෂයෙන්ම බස් ලේන් එක දාලා. ඒ වගේම ඒක අපි දන්න විශේෂයෙන්ම මධ්‍යම ප්‍රදේශයේ නුවර ප්‍රදේශයේ විශේෂයෙන්ම සහසර කියලා මධ්‍යම පළාතේ යම්කිසි අලුත් වැඩපිළිවෙලක් යනවා. දැනට දිගනහා කඩුගන්නාව ප්‍රදේශයේ පමණක් බස් රථ 350ක් මේ සහසර වැඩපිළිවෙල තුල ඉන්නවා. මධ්‍යම පළාතේ මේ බස් රථ 3000ක් පමණ තියෙනවා. නමුත් දැන් මාස 8කට මේක එක ක්‍රමවේදයකින් සිදුවෙගෙන යනවා. මේක පුද්ගලික බස් රථ හවුල් කරගෙන එක්කෙනෙක් එක්කෙනාට මගින් ගෙන යෑමේ තරඟයක් හැටියට නෙමෙයි, නමුත් හවුල් කරගෙන ඒ වගේම ලැබෙන ආදායම බෙදා ගන්න ක්‍රමවේදයක්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික කෑෂ් ක්‍රමයක් පාවිච්චි කරනවා පොදු තැනකට ඒ ලැබෙන ආදායම බෙදා ගන්නත්. ඒ බස් රථය ගිය ප්‍රමාණය අනුව ඒ දිග අනුව කිලෝමීටර් ගණන අනුව ඒක බෙදා ගන්නට. ඒ විතරක් නෙමෙයි, ඒ බස් රථ 300ේ CCTV කැමරා යොදවලා තිනවා. ඒ වගේම මධ්‍යම කාර්යාංශයක ඉඳලා ඒක පාලනය කරන ක්‍රමවේදයක් තියෙනවා. දැනට තියෙන විස්තර අනුව මේ මාස 8ේදී ඒ බස්වල ධාවන වේගය ඒක තුලම 25%කින් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක අලුත් ක්‍රමවේදයක්. මොකද 1978 ඉඳලා අපිට විශාල වෙනසක් අපිට දකින්නට ලැබිලා නැහැ. ඉතින් මේ නවීකරණය කිරීමේදී එකක් පරිසර දූෂණය අවම කිරීම. ඊට පස්සේ දුම්රිය ගැන කතා කරනකොට දුම්රිය නැවතුම් පොළවල් කොටුවේ දුම්රිය පොළ ගත්තත් මං හිතන්නේ 1948 ඉඳලා කිසිම නවීකරණයක් නැහැ කොටුවේ දුම්රිය පොලේවා. එවගේම කාල සටහන් භාවිතය. මේ කාල සටහන් භාවිතය කරන්න ඕනේ. එවගේම දුම්රියට වැඩි වැඩියෙන් අපේ ගමනාගමනය මේ කුෂි ද්‍රව්‍ය කුෂි ඵල ගමනාගමනය පාරෙන් දුම්රියට ගන්න අවශ්‍යයි. දැන් පොදු ප්‍රවාහනයට මුල් තැන දෙන්නට ඕනේ. රජයන් දැන් අවුරුදු 20කට පොදු ප්‍රවාහනයට මුල් තැන දීලා නැහැ. දීලා තියෙන්නේ පුද්ගලික ප්‍රවාහනයට. මම එකඟ වෙනවා ඇමතිතුමා එක්ක. ඇමතිතුමා කිව්වහම තියෙන පුද්ගලික වාහන වැඩි කියන එක එක පුද්ගලික වාහන වැඩි යන වේගය අඩු වෙනවා. ආර්ථික හානිය වැඩි, නාස්තිය ආර්ථික නාස්තිය වැඩි, කාලේ නාස්තිය වැඩි. ඉතින් මේක අපි අවම කරගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි පොදු ප්‍රවාහනයට තව ප්‍රධාන කරුණක් තියෙනවා. ඒක ඇවිල්ලා අපි බැලුවොත් පාරට ගිහිල්ලා බලපුවාම
පොදු ප්‍රවාහයක්වත් නැහැ.
අවසන් කරනවා. පොදු ප්‍රවාහනේ ගිහිල්ලා බැලුවොත් ඒකේ ධාවනය කරන්නේ පිරිමි අය ධාවනය කරන්නේ. කාන්තාවන් ධාවනය කරන්නේ නැහැ. එතකොට පොදු ප්‍රවාහනේ දියුණු කරන්න පුළුවන් නම් ආරක්ෂිත සුව පහසුකම් තියෙන පොදු ප්‍රවාහනයක් තියෙනවා නම් කාන්තාවන් වැඩි වැඩියෙන් ඒ අය ආර්ථිකයට සම්බන්ධ වෙනවා. ආර්ථික දායකත්වය වැඩි වෙනවා. අද ලංකාවේ ආර්ථිකයට බලපාන විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා ශ්‍රම බලකාය අඩුයි. කාන්තාවන්ගේ දායකත්වය 35%. මේක අපි 50% කරගන්නම ඕනේ. මේක කළේ නැත්නම් එක්කෝ අපේ ව්‍යාපාරිකයන්ට පිටරටවල් වලට ගිහිල්ලා එයාගේ ආයෝජනය කරන්න වෙනවා. නැත්නම් පිටරටියන් මේ රටට ඇවිල්ලා වැඩ කරන්න වෙනවා. ඊට ප්‍රථමයෙන් කාන්තාවන් ගැන හිතලා පොදු ප්‍රවාහනයට මුල් තැන දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ගරු මුතු කුමාර මැතිතුමා විනාඩි 5ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාතන අද ඇමතිතුමා ගෙනල්ලා තියෙන මේ යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක්. මොකද බස්රථ කෙනා මෙතෙක්කල් බස්රථ ප්‍රමිතිය පිළිබඳව ආණ්ඩු දුන්න ක්‍රියාමාර්ග පිළි නොගන්න අයට දඬුවම දුන්නේ දඩුවක් වශයෙන් රුපියල් 10,000යි. ඒක ලක්ෂ දෙක වශයෙන් ගණන් කිරී ගණනය කියලා වැඩි කිරීමේ මේකෙදී යම් බලාපොරොත්තුවක් වුණා යම් පාලනයක් කිරීමට. මම දැන් අපි දකිනවා මේ බස්රථ ප්‍රාණ සේවයේදී ලංකා ගමනාගමන මණ්ඩලය කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා අපි දකිනවා ප්‍රාණවසි. මොකද ගමනාගමන මණ්ඩලයේ බස් කියන්නේ අපේ බස්. අපි දකිනවා පළාත් සභාවලදී ලංකා ගමනාගමන අංශයට යම්කිසි කෙනෙහිලිකම් කරනවා. මොකද ඒක යම් හේතු මත එහෙම සිද්ධ වෙනවා. අපි දැකලා තියෙනවා, අපි මෙදිහත් වෙලා තියෙන සමහර ප්‍රශ්න වලට. නමුත් ඒක ඒ විදිහට වෙන්නේ නැහැ සමහර පළාත්වල. ඒ වගේ බස් රථ අනතුරු අනතුරු දිහා බලපුවාම මේ තරඟයේදී තමයි මහජන බස් රථ අනතුරු දැන් ක්‍රියා අනතුරු ගත්තාම ලංකාවේ ඉතාම සීගේ කොපමණ ක්‍රම දැම්මත් එන්න වැඩිවීමක් මිසක් අඩුවීමක් නෙවෙයි. මම 2012 බලපුවාම මරණ සංඛ්‍යාව 2,744, 2013 2,362, 2014 2016 2016 2934. මේ කියන්නේ මරණ සංඛ්‍යාව එන්න රිය අනතුරු සංඛ්‍යාව. ඒ වගේම මේ බස් වලින් කප්පම් ගැනීම අපි දැකලා තියෙනවා. බස් වල කප්පම් ගැනීම නැති කිරීමත් මම හිතන්නේ රජයක් වශයෙන් උත්සාහ ගන්න. මොකද කප්පම් ගන්නකොට බස් ස්ථාන කීපයක නැතුනහම ඒ අඩුව අල්ලා ගැනීම සඳහා ඔහු මෙහෙස මහන්සි වෙනවා. ඒ නිසා මේ කප්පම් ගැනීම බලපුවාම මම දැක්ක දාසක පත්‍රික දාසක බස් සමාගම සභාපති කෙනෙක් විශාල මුදලක් මේ කප්පම් වශයෙන් බස් හිමියන්ට ගෙවන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලය දිහා බලපුවාම අපි දැක්ක ගමනාගමන මණ්ඩලයේ සේවකී ලබන වැටුප ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි මහත්මයන්නේ සමුපකාර සේවකීන්ට පමණයි පළවෙනි වෙන්නේ. නැත්නම් සම්පකාර සේවකීන් පමණයි බස් රථ එමෙ මොකද ඒකේ සේවයේ ස්ථිර ආරක්ෂක මහත්මයන්නේ පහුගිය වකවානුව දැන් ඒක අඩු වෙලා ඇති. පඩිය ගත්තේ දෙපාර්ට තුන් පාර්ට ආදායම ලැබු දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා ඇති කියලා මම පිළිගන්නවා. මොකද එහෙම තත්ත්වෙන ඔහුගේ සේවය පිළිබඳවත් අපි යම්කිසි වැටීමක් නැත්නම් ගරු කිරීමක් තියෙනවා. ඒ වගේම සිසු සැරිය ගත්තාම මම දන්නවා අපේ ප්‍රදේශයෙන් ඉප්පාල ප්‍රදේශයෙන් අනුරාධපුර සෙන්ට්‍රල් එකට බස් සත හත අටක් යනවා. නමුත් සිසුසැරිය මන් දකින්නේ ගල්නෑ ප්‍රදේශයෙන් එකක් විතර යන්නේ. ඒතර මේකේ මේ සිසුසැරිය ගම්බද ප්‍රදේශවලට විශේෂ සහනය නැහැ. මත මේ වගේ ගම්බද ප්‍රදේශවලත් සිසුසැරිය දියුණු කරන එක මෙන් මං ඉතාමත් ගෞරවයෙන් ඇමතුමාගෙන් ඉල්ලනවා. එවගේම අපි දකිනවා මේ එතුමා ප්‍රකාශ කළ ඇත්ත වශයෙන්ම හොඳ වටන අදහසක්. වාහන ගෙන්වීම, වාහන ආනය කිරීම ඇත්ත වශයෙන් අපි අද සීමා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. අපි සාමාන්‍ය හවසකට හාසේ ඉඳන් බැලුවොත් එහෙම මහමාර්ග පද්ධතිය පේන්නේ වාහන ගංගාවක් ගලනවා සමානයි. නිසා අද මේක සමහරට තව මේ ක්‍රමයට ඉදිරියට ගියොත් විශාල අර්බුදයකට අපි වාහන වලින් මුණපානවා. මම හිතන්නේ ඒ අදහස එතුමා ඉතා වටිනා අදහසක් එතුමා ඒ කෙනත් තියෙන එත එක අගේ කළ යුතු වැඩක්. ඒ වගේ අපි දකිනවා මේ ගමනාගමන සේවය තුළ යංකසි සම්බන්ධතාවයක් තිබිය යුතුයි. ඒ සම්බන්ධතාවය තුළ තමයි පුළුවන් වෙන්නේ ජනතාවට හරි සේවාවක් ඉෂ්ට කිරීමට.
වාගේ ඔබතුමයි කාලය නම්
අවසාන. තව ඒ වගේම රාත්‍රි කාලේ සේවාව. අපි උදාහරණයක් අපි කොළඹ ඉඳන් සාමාන්‍ය ගියොත් එහෙම අනුරාධපුරේ නගරයට රාත්‍රී 12ට එතන ඉඳන් යන්න යම් කිසි මාර්ගය අඩු ගානේ සීටීබී එක ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික ලෙස කතා කරන යම් ක්‍රමයක් සකස් කළ යුතුයි. රාත්‍රි කාලෙත් බස් එකක් හොද්දන්න නිසා කාලේ දීම ගැන ඔබතුමා ඉස්තුතින් මම නියදෙනවා.
ගරු වෛද්‍ය නලින්ද ජාතිත්සමත්තුමා විනාඩි 10ක් වගේ කාලයකට සීමා කරන්න වෙයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට ශතවර්ෂයකට අධික කාලයකට වගේ නෙමෙයි, මීට දශක කිහිපයකටත් පෙර වගේ නෙමෙයි, අද වෙනකොට අපි කනවා බොනවා නිදාගන්න තරමටම ප්‍රවාහනය මිනිසුන්ගේ ජීවිතයට ලං වෙලා තිබෙන්නේ. එනිසා මේ ප්‍රවාහනය සහ මාර්ගපද්ධතියේ ප්‍රශ්න නිසා තමයි අපි හිතනවා මේ අපේ සමාජය ඉතාම දැඩි ආතතියකට, ආවේගයකට සහ අතෘප්තියකට පත් වෙන්නත් මේක ප්‍රධාන හේතුවක් කියලා. මේ වෙනකොට අපේ රටේ දළ වශයෙන් වාහන 165ක් පමණ ධාවනය වෙනවා. ගරු ඉරාන් වික්‍රමත් මැතිතුමා කිව්වා වගේම ජනතාව මේ පුද්ගලික තමන්ගේ රථය, එහෙම නැත්නම් පුද්ගලික ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවක් කාර්යක්ෂම නැතිකම නිසා. ඇත්තටම අපට සාර්ථක පොදු ප්‍රවාහන සේවාවක් පවත්වා ගන්න පුළුවන් නම් මේ වාහන තදබදය පිළිබඳ ප්‍රශ්නයටත් සැලකිය යුතු විසඳුමක් ගන්න පුළුවන්. රජයක අරමුණ බවට පත්විය යුත්තේ ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබා දීම. ඒ සඳහා ඒ සියල්ලම රජය විසින්ම කළ යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් රජයට ජනතාව වෙනුවෙන් ඒ නියාමනය කිරීමේ ඉතාම දැඩි වගකීමක් තිබෙනවා. දැන් ගරු ප්‍රවාහන ඇමතුමාම කිව්වා දැනටත් අපේ ළංගමයේ පාඩුයි මාසකට සාමාන්‍ය රුපියල් කෝටි 130ක් පමණ මහා භාණ්ඩාගාර යොදවන්න වෙනවා කියලා. ඒතකොට අපි මේ දුවන ළංගමයේ බස් 6500 තමයි මේ පාඩු. නමුත් අපි බැලුවොත් එහෙම පුජ්‍යලික අංශ යොදන බස් 22000 ඔවුන් ලාභ ලබන තත්ත්වයක තිබෙනවා. මම හිතන්නේ ලාභ ලබන්නේ නැත්නම් පුජ්‍යලික අංශය ඔවුන් මෙතරම් බස් ප්‍රමාණයක් දාවන්ට යොදවන්නේත් නැහැ. මෙහෙම තිබෙද්දි ගරු ප්‍රවාහන ඇමතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් තිස්සේ සිද්ධ වෙන මුදල් අක්‍රමිකතාවය පිළිබඳව. ඔබතුමාට මතකයි 2011 අවුරුද්දේ සුකෝපභෝගී දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම සඳහා කියලා අපේ දුම්රිය මැදිරි 12ක් පෞද්ගලික ආයතන දෙකකට ලබා දුන්නා. 2011 මාර්තු මාසෙ ඉඳලා 2016 මාර්තු දක්වා එක්ස්පෝ කොන්සොලිඩේටඩ් පෞද්ගලික සමාගමට මැදිරි 7කුත්, බ්ලූ ලයින් පෞද්ගලික සමාගමට මැදිරි 5කුත් විදිහට අපේ මැදිරි 12ක් ලබා දීලා තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය එවකට පැවති ආණ්ඩුව දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා මෙවැනි සුකෝපභෝගී මැදිරි ප්‍රමාණයක් වෙන් කරන්නට තීන්දු කරා නම් ඒ සමාගම් තෝරා ගැනීමේ ක්‍රමවේදය බවට පත් වෙලා තිබුණේ මොකද්ද? ඒ වෙලාවේ ඒ සඳහා මිල ගණන් කැඳවුවද? ටෙන්ඩර් කරාද? ඒ වගේම තමයි අඩුතරමේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරනවා කියලා
අදාළ සමාගම් වලට ඉල්ලුම් කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය වල දැන්වීමක් පළ කරාද? මම දන්න විදිහට ඒ කිසිදු ආකාර දැන්වීමක් පළ කළා නැහැ. මේ සමාගම් දෙකට පෞද්ගලිකව දැනුම් දීලා තමයි මේ දුම්රිය මැදිරි ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම මේ Expo Consolidated Limited එකත් Blue Line පෞද්ගලික සමාගමක් කියන දෙකම මීට කලින් ප්‍රවාහනයේ මෙවැනි විශේෂ සුඛෝභෝගී දුම්රිය මැදිරි පවත්වාගෙන ගිය ආයතන නෙමෙයි. ඊට මොහොතකට ඊට මාස කිහිපයකට කලින් තමයි මේ ව්‍යාපෘතිය එන බව දැනගෙනයි මේ ආයතන ආරම්භ කළ තිබෙන්නේ. එහෙම තිබෙද්දී මේ ආයතන දෙකට වසර පහකට මේ කොන්ත්‍රාත් එක ලබා දුන්නා. ඒ සාමාන්‍යයෙන් රජය මගින් පවත්වාගෙන සේවාවක් පෞද්ගලික අංශයට ලබා දීමේදී මුදල් රෙගුලාසි 702 අනුව නීතිපතිවරයාගේ අනුමැතිය ඕන. නමුත් මේ සඳහා නීතිපතිවරයාගේ කිසිදු අනුමැතියක් ලබාගෙන නැහැ. ඇත්තටම කියනවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවත් මේ පෞද්ගලික සමාගම් දෙකත් අතර හදලා තියෙන ගිවිසුම අස්සම් කළ තියෙන ගිවිසුම සකස් කළ තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුවත් නෙමෙයි. ඒ සමාගම් දෙක තමන්ට ඉතා විශේෂ කොන්දේසි තමන්ට වාසගත කොන්දේසි පනවලා තමයි මේ කොන්ත්‍රාත් එක අස්සම් කරගෙන තිබෙන්නේ. ඒ එකඟත ඔව්
ගරු නිවලතුමා
මේක මේ මගේ පාලන සමය වෙච්ච දෙයක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම මේ පිළිබඳව විගණාධිපතිතුමා ඔඩිට් ක්වෙරි එකක් දාලා තියෙනවා. ඒ අනුව අපි ඕනනම් කෝප් එකට ගෙනල්ලා මේ පිළිබඳව හොයන්න පුළුවන්. මම මේක අනුමත කිරීමක් නෙවෙයි. හැබැයි ඒ වෙලාවේ ඔය සමාගම් ඇරෙන්න වෙන කවුරුත් ඇවිල්ලා තිබුණ නැහැ. දැන් මේ වර අපි පාරදෘශ්‍ය භාවයෙන් යුතුව අපි ටෙන්ඩර් ක්‍රමයකට අනුව මේවා කරා. ඒත් ආවේ ඔය සමාගම්මයි.
ඇත්තතුමා හරි. දැන් ඔබතුමා කියන විදිහටම
ඒත් ලාභයකට දුවන්නේ නැහැ නේ ඔබ.
ඒක තමයි. ආවයි කියලා කියන්නේ ඒ දෙක විතරයි ආවේ. හැබැයි මම දන්න හැටියට 2011 මාර්තුවේ මේ කොන්ත්‍රාත් එක සඳහා ඉල්ලුම් කරනකොට ප්‍රසිද්ධියක් කොහෙවත් දාලා නැහැ. ප්‍රසිද්ධිය කැඳවීමකින් තොරව මේ ආයතන දෙකට කියලා තමයි කැඳවාගෙන තිබෙන්නේ. ඊළඟට දැන් මේ එකඟතාවයේ හැටියට දුම්රිය දෙපාර්තමේන්තුව අපි දුම්රිය එන්ජින් එක සපයනවා, අපි අදගෙන යනවා නේ, අපේ රේල් පාරේ දුවන්නේ, අපේ ස්ටේෂන් ටික භාවිත කරනවා. අර සමාගම විසින් කළ යුත්තේ අපේ සාමාන්‍ය මැදිරියක් අරගෙන නවීකරණය කිරීම. එතකොට ඒ එකඟතාවයේ හැටියටත් තිබුණේ පළවෙනි මාස 6 ඒ තිබෙන ආසන ගාන පළවෙනි පන්තියේ ටිකට් එකකින් වැඩි කරලා එන ආදායම අපට දෙන්න ඕන. මාස 6කින් පස්සේ පළවෙනි පන්තියේ ටිකට් එක ගාන සාමාන්‍ය දුම්රිය දෙපාර්තමේන්තුව කියන මේ මැදිරියක ගමන් කරන සාමාන්‍ය මගී ප්‍රමාණයෙන් වැඩි කරලා දෙන්න ඕන. ප්‍රශ්නේ තිබෙන්නේ අපි දන්නවා අපේ රටේ ප්‍රවාහනය පවත්වාගෙන යන්නේ මේ දුම්රිය ගාස්තු සහ බස් ගාස්තු කියලා කියන්නේ ඒ ආයතනවල පිරිවැය ගන්න එකල හදන එකක් නෙමෙයි. ජනතාවට සුබ සාධනෙ සැපයීම සඳහා අපි යම් අඩු භාණ්ඩාගාරයේ මුදල් යොදවලා අඩු පිරිවැයකට ලබා දෙන්නේ. එහෙම තිබියදී තමයි මේ සමාගමට තමන්ගේ මිල තීන්දුව කරන්න පදනම විදියට ලබා දෙන්නේ අපේ පළවෙනි පන්තිය මැදිරියක ටිකට් එක. ඒ විතරකුත් නෙමෙයි. දැන් එහෙම සූත්‍රයක් හැදුවට පස්සේ ඒ අතිවිශේෂ සුඛෝභෝගී මැදිරියක ටිකට් එක ගාන තීන්දුව කිරීමේ තනි බලයක් සමාගමට යනවා. මම දන්න හැටියට සාමාන්‍ය පළවෙනි පන්තියේ මැදිරියකට වඩා 300-400 ගුණයකින් තමයි මේ සමාගම් මුදල් අය කළ තිබෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තේ මේ ගිවිසුම ප්‍රකාරව නෙමෙයි කටයුතු සිදු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අඩි 55 මැදිරියක ආසන 56ක් තියෙනවා. නවීකරණයේදී ඒ කියන්නේ ආසන 56 තමයි එතකොට පළවෙනි පන්තියේ මැදිරියක ටිකට් එකෙන් වැඩි වෙන්න ඕන. නවීකරණයේදී මේ ආයතන ආසන 56 ආසන 48 බස්සගෙන තිබෙනවා. අඩි 45 මැදිරියක ආසන 48 ආසන 40 බස්සල් තිබෙනවා. ඒතර වංචනික ලෙස එකඟතාවයේ කඩලා නවීකරණයේදී අර નિયમિત ආසන ගන්න අඩු කරලා තියෙනවා. එහෙම කරලත් Tamanට નિયમિત මුදල් ප්‍රමාණය ගෙවලා නැහැ. ඒකයි තිබෙන මේ ප්‍රශ්නය. එතකොට දැන් මෙහෙම ඊළඟ මාසය ගෙවන්න નિયમિત වෙලා තිබෙද්දී ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කියන්න ඕනේ දෙවෙනි මාස ඒ කියන්නේ පළවෙනි මාසයෙන් පස්සේ ගාස්තු අය කරනකොට කුලිය අය කරනකොට මෙන්න මෙච්චරයි දුම්රියේ සාමාන්‍ය යන මගී ප්‍රමාණය කියලා. ඒක මැදිරියක. ඒ වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුව කියලා තිබුණා 39යි කියලා. හැබැයි සමාගම් කියනවා 39 නෙවෙයි 33යි කියලා. ඒතර ආසන 48කට ගණන් බලන්න ඕන සංඛ්‍යාවක් සමාගමේ අවශ්‍යතාවයේ අනුව ආසන 33 දක්වා අඩු කරගෙන තිබෙනවා. මේකට දුම්රිය දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මේකට විරෝධය ප්‍රකාශ කරන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව ඒක ගෙවනවා, බාර ගන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව හරිනම් තමන්ගේ කුලී ගාස්තුව බිල්පත් හැටියට ඉදිරිපත් කරන්න ඕන. දුම්රිය දෙපාර්තමේන්තුව මේ ගිවිසුම අත්සන් කරාට පස්සේ 2011 මාර්තු වෙනිදා අවුරුද්දයි හරියට මාසිකව බිල්පත් ඉදිරිපත් කළා තියෙන්නේ. එතනින් එහාට ඉදිරිපත් කළා නැහැ. එතනින් පස්සේ 2013 දෙසැම්බර් 31 වෙනිදා එකවරක් ඉදිරිපත් කළ තිබුණා පහුගිය අවුරුදු පහටම දුම්රිය දෙපාර්තමේන්තුව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කළා නැහැ. මෙතන තිබ්බ ප්‍රශ්නේ කරු අමාත්‍යතුමනි 2011 මාර්තු ඉඳන් 2016 මාර්තු දක්වා ගත වෙච්ච අවුරුදු පහට අර වංචනික ලෙස හදපු කිවිසුම අනුවත් දුම්රිය දෙපාර්තමේන්තුවට එක්ස්පෝ කන්සල්ටේටඩ් සමාගමේ රුපියල් කෝටි 18.7ක් අය වෙන්න ඕන. බ්ලූ ලයින් පෞද්ගල සමාගමේ රුපියල් කෝටි 11.9ක් අය වෙන්න ඕන. ඒ සමස්ත මුදල් රුපියල් කෝටි 36.6ක්. එහෙම තිබෙද්දී සමාගම කියනවා අපිට මේක ගෙවන්න බෑ. අපිට ගෙවන්න පුළුවන් එක්ස්පෝ එක කියන්නේ කෝටි 15යි, බ්ලූ ලයින් එක කියන්නේ කෝටි 14යි කියලා. ඒ කියන්නේ කෝටි 29යි සමාගම් ගෙවනවා කියලා කියන්නේ. හැබැයි එහෙම කියපු සමාගමත් විවිධ හේතු ඉදිරිපත් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව බිල්පත් ඉක්ුත් කරේ නැහැ. බිල්පත් ගන්න කිරීමේ වැඩ තියෙනවා. ගාස් සංශෝධනය කළා නැහැ. මේ ආදී කරුණු ඉදිරිපත් කළා. ඔවුන් කියන්නේ කෝටි 20.4යි ගෙවන්න පුළුවන් කියලා. එතකොට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කෝටි 30ක්වත් අය වෙන්න ඕන ප්‍රමාණය කෝටි 20ට අඩු කරනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කැබිනට් මණ්ඩලයේ කිසි අනුමැතියක් නැතුව කෝටි 10ක් තමන්ගේ හිතුවමතේ කපා හරිනවා. මං අහන්නේ ඔහුට කොහොමද එහෙම බලයක් කෝටි 30ක්, ඒ කියන්නේ අර වංචනිකව හදපු කිවිසුම අනුවත් අපිට කෝටි 30ක් එන්න ඕන. හැබැයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කියනවා නෑ මේක කෝටි 20ට අඩු කරලා ඒක ගිහුවම් ප්‍රමාණවත් කියලා. ඒ කෝටි 10ක් ඔහු කපා හැරලා තිබෙනවා. ඒ කෝටි 20ත් මේ සමාගම් දෙක හරියට ගෙවලා නැහැ. දැන් මෙහෙම තිබෙද්දි එතකොට තමන්ට ඕන ආකාරයට කිවිසුමක් සකස් කරලා තමන්ට ඕන ආකාරයට සීට් අඩු කරලා තමන්ට ඕන විදියට මිල නොගෙවා තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුවට වංචාවක් කර තිබියදී මේ කිවිසුම අවුරුදු 5න් පස්සේ අවලංගු වෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නය. අවලංගු වෙන්නේ නැතුව 2016 මාර්තු වල ඉඳලා මේ මාර්තු දක්වා ගත වෙච්ච අවුරුද්ද කාලයක තුලදී වාර 4කදී මේ කිවිසුම අලුත් කරලා තියෙනවා. මේක කැබිනට් එකට ඉදිරිපත් කරාට පස්සේ ජනාධිපතිතුමා නිර්දේශ ඉදිරිපත් කරනවා මාස 3කට විතරක් මේක දික් කරන්න කියලා. මුදල් ඇමතුරගෙන අවුරුද්දකට දික් කරන්න කියලා. එහෙම තියෙනකොට කැබිනට් මණ්ඩලෙත් අනුමැතියකින් තොරව තමයි මේ වාර 4ක් මේ සමාගම් දෙකටම මේ අතිවිශේෂ දුම්රිය මැදිරි ලබා දෙන්නේ. දැන් මේක මේ සමාගම් දෙකටම ලබා දෙන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ කරන සාධාරණීකරණය මොකද්ද? ඔවුන් කියනවා සුකෝභෝගී දුම්රිය මැදිරි වල සේවාව ලබාගත් විදේශ සංචාරකයන් ඇතුළු දුම්රිය මගීන්ට මෙම සේවාවන් එකවර අහිමි යාමේ අගතියක් සිදුවේ හැකි බවත් කාලයක් ගත වීමෙන් පසු නැවත මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කළොත් ජනප්‍රියතාවයේ ගොඩනා ගැනීමට අසීරුවන බවත් යනුවෙන් සඳහන් කළා තියෙනවා. දැන් බලන්න මෙවැනි ඉතාම ලාභාල ලදබොළඳ හේතු ඉදිරිපත් කළ තමයි මේ සමාගම් දෙකටම අර තමන්ට නියමිත ගාස්තුවවත් නොගෙවපු සමාගම් දෙකට තවත් වසර කාලයක් තිස්සේ මේ ගෙවන්න කටයුතු කළ තිබෙනවා. ඒතොර මේ අය ගාස්තු නොගෙවීම නිසා ගිවිසුම් ප්‍රකාරව තමන්ගේ බදු මුදල් ලබා නොදීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුන් 169ක් මම කියන්නේ. මම එකම කරුණක් ඉදිරිපත් කරන්නම්. දැන් මේ සුකෝභෝගී දුම්රිය මැදිරි අපි ඒ සමාගම් වලට දෙන්නේ නැතුව පළවෙනි පන්තියේ සාමාන්‍ය මැදිරි විදිහට අරගෙන ගියා නම් අපට ලැබෙන්න ඕන රුපියල් කෝටි 47ක්. හැබැයි බදු දීලා අපට ලැබෙන්නේ නැත් තියෙන කෝටි 20යි. ඒ කෝටි 20 ලැබිලත් නැහැ. ඒ කියන්නේ අලාභයේ රුපියල් කෝටි 26කට වඩා වැඩි. මේක පළවෙනි පන්තිය නෙමෙයි තුන්වෙනි පන්තිය මැදිරි බවට පත් කරන්න මීට වඩා වැඩි ප්‍රමාණයක් ආදායම් උපදවා ගන්න තිබුණා. එහෙම තිබෙද්දි මේ ගැන පරීක්ෂණයක් කරන්න නැතුව මහන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මෙවැනි කැබිනට් මණ්ඩලෙත් නොමග යවලා මේ සමාගම් දෙකට අධික ලාභයක් ලබා ගන්න කොහොමද කටයුතු කරේ? ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කළා මේ විගණන වාර්තාව අනුව කටයුතු කරන්න කියලා මම ඔබතුමන් ඉල්ලනවා.
දැයි ගරු අජිත් මාන්න ප්‍රමෙත්තුමා ඔබතුමාට විනාඩි 5ක වගේ කාලයක් තියෙන අතුර ගරු එඩ්වර්ඩ් ගුණසිංහ මැතිතුමා මුලසුන ගන්නවා.
ගරු අජිත් මාන්න ප්‍රමෙත්තුමා,
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, එදා ලංගමය කියලා කිව්වොත් ඒකේ ගිය මගිනුත් ඒ වගේම සේවකයොත් මග ඉන්න තරමට තමයි කටයුතු වෙලා තිබ්බේ. නමුත් වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ ලංගමය සේවකයන්ට අභිමානවත් පරිදි තමුන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන් රැකියාවක් බවට ලංගම සේවය පත් කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම ඒ පිළිබඳව පටන් ගන්නකොටම ගරු ඇමතුමාටත් ඒ වගේම නිමල් සිරිපාල මැතිතුමාට ඒ වගේම නියෝජ්‍ය ඇමතුමාටත් අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාටම විශේෂම සභාපතිතුමාට රමාල් සිරිවර්ධන මැතිතුමාටත් විශේෂම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එදා ඒ සේවකය අවලංගු කාසි බවට පත් වෙලා තිබ්බා. ඒ ලංගම සේවකයෙක් ගිහිලා බැංකුවකින් ණයක් ඉල්ලුවත් දෙන්නේ නැහැ. ණයක් ගන්න ඕනේ නැහැ. ලංගම සේවකයා ගිහිලා තව කාටරි ණයට අස්සම් කරන්න ගිහිලා අපකාරයක් වෙන්න ගියත් දෙන්නේ නැහැ. කසාදයක් බැඳ ගන්න ගියාම ලංගම සේවකයෙක් කියලා දැනගත්තාම කසාද කැඩිලා ඒ තත්ත්වෙට පත්වෙච්ච ළංගම තමයි අද වෙනකොට යම් තත්ත්වයකට උසස් කරලා හරි ගස්සලා තියෙන්නේ විශේෂයෙන්ම එදා මේ ප්‍රශ්න ඇති උනේ මේ සේවකයන්ට EPF ගෙව්වේ නැහැ පඩි ගෙව්වේ නැහැ මට මතකයි මගේ ගම්පහ ආශ්‍රය තිබිලිස ඩිපෝ එකේ පඩි ගෙවන්නේ නැහැ කියලා මාස ගාණක් ස්ට්‍රයික් ගණන් ගත්තේවත් නැහැ මොකද ප්‍රයිවට් බස් වල දුවා ගත්තා අර මිනිසු කියන දේවල් බීරි වලින්ට විහිනා වාදනය කරනවා වගේ ඒවා එදා ගණන් ගත්තෙත් නැහැ අන්තිමට අලුත් රජය ඇවිල්ලා සිද්ධ වුණේ ණය ගෙවන්න විතරක් නෙමෙයි මේ සේවකයන්ගේ EPF ටික විශ්‍රාමික පාරිතෝෂික දීමන මේ සියල්ලම ගෙවන්න ලෑස්ති වුණා ඒ විතරක් නෙමෙයි හෙටානින්ද දැන් මේ දිනේ එනවා ගිය ආණ්ඩුව කාලේ මේ දිනේ එනකොට ඒ සේවකයෝ හැංගෙනවා මොකද හේතුව සත පහක්වත් දෙන්නේ නැතුව බස්ටි කරා යනවා ඒ තරම් බංකොලොත් බවට පත් වුණා නමුත් 2016 මේ දිනේ බැලුවත් ලාභය විතරක් එක දිනේට තිබිච්ච CDB එකේ ආදායම විතරක් කෝටි 7 ඉක්මුවා ඒ කියන්නේ ගරු ඇමතුමත් නියෝජ්‍ය ඇමතුමා රජය තීන්දුව කළා තමුංග දේශපාලන පක්ෂයටවත් නිකම් බස් දෙන්නේ නැහැ කියලා. එහෙම කරලා තමයි අද මේ ලංගමයේ ගොඩ අරගෙන තියෙන්නේ කියන එක මම විශේෂයෙන්ම කියනවා. කරු මූලාශ්‍රේණියට මන්ත්‍රීතුමනි ලංගමයේ සේවක 36000ක් විතර ඉන්නවා. එතකොට දැන් වෙනකොට 34000ක් විතර පල්ලෙහාට බැහැලා තිනවා. මොකද ඩ්‍රයිවර්ල කොන්දොස්තරලා ඒ වගේම කාර්මිකයන් හැර අනිත් අයට වන්දි දීලා අස්වැන්න හරි ගස්සලා තිනවා. එතකොට මේ සේවකයන්ට එදා ඉඳන් සේවක අර්ථසාධක ආරමුදල තමුන්ගේ පඩියෙන් කපපු සල්ලි ටික යවලා තිබ්බේ නෑ මේ ආණ්ඩුව එනකොට රුපියල් කෝටි 1100ක් හිගයි තමුන්ගේ පඩියෙන් කපාගත්තු රුපියල් කෝටි 1100ක් ඒ අයගේ ගිනි මොල්ට යවලා තිබ්බේ නෑ නමුත් අද වෙනකොට අපි දකිනවා කෝටි 600ක් රුපියල් කෝටි 600ක් සේවක ගිනි මොල්ට බැර කරලා තිනවා ඒ කාලේ ඇරියස් රජයේ කොහොම හරි භාණ්ඩාගාරයෙන් සල්ලි ලගෙන ඇමතුමාලා නියෝජ්‍ය ඇමතුමාලා එක්කව වෙලා රුපියල් කෝටි 600ක් අද වෙනකොට සේවකයන්ගේ ගිණුම් වලට දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතුරු කෝටි 500ක් ගන්න කැබිනට් ඇප්‍රූවල් අරගෙන ඒ සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු මුලාසනේරුවේ මන්ත්‍රීතුමනි 2015 සැප්තැම්බර් මාසේ ඉඳන් අස්සුනානම් සේවකෙක් අර විශ්‍රාම පාරිතෝෂිත නොදී හිටියේ නැහැ. ඒ අයගේ සියලු එදා ඉඳන් සියලු අර්ථසාධක අරමුදල් යැව්වා. එහෙම තත්යකට අද ශ්‍රී ලංකාවේ ගෙනත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මට මතකයි ගිය කාලේ එනකොට ජාතික සේවක සංගමයේට එහි සමාජිකයෝ පඩියෙන් කපපු සල්ලි ටිකවත් යව්වේ නැහැ. එහෙම තිබු ශ්‍රී ලංකාවේ තමයි අද වෙනකොට මේ තත්ත්වෙට ගෙනත් තියෙන්නේ.
තව විනාඩියක් තියෙන්නේ.
විශේෂයෙන්ම මම කියනවා ඒ වගේම තමයි විශ්‍රාම ගියා සේවකයෝ 5532ක් ඒ කාලේ. අපේ ආණ්ඩු වෙනකොට සේවකයෝ 5532කට පාරිතෝෂික දීමනා දීලා තිබ්බේ නැහැ. ඒව ඇරියස් සමහර සේවකයෝ ඒකේ දුකෙන්ම මැරිලා ගියා. එව ගන්න දැන් කට්ටියක් නැහැ. නමුත් ගරු ඇමතුමාගේ මැදිහත් වීමෙන් නියෝජ්‍ය ඇමතුමාගේ මැදිහත් වීමෙන් අපි දැක්කා රුපියල් මිලියන 1700ක් දැන් වෙනකොට ගෙවලා තියෙන පරණ ඇරියස් පාරිතෝෂිත දීමනා. ඉතින් මේ ආණ්ඩුව වැඩ කරේ නැහැ කියනවා. අර පිටට පේන වැඩ නෙමෙයි. කෙරෙන්න ඕන වැටික් කරලා තියෙනවා. ඒක සේවකයන්ව ඉස්සරහට ඉඳලා විතරක් නෙමෙයි. ගරු මූලාසනිරුඩ මන්ත්‍රීතුමනි
දැන් අවසන් කරන
විනාඩිය. එදා පඩි ගෙවුවේ නැහැ විතරක් නෙමෙයි. අඩුම ගාව සේව ඩිපෝ 50ක පඩි ගෙවුවේ නැහැ. දැන් ඒව හැම ඩිපෝකෙම පඩි ගෙවනවා. එදා ඩීසල් ටික ගන්න බෑ පෙට්‍රෝලියම් එකෙන් පොලු තියලා. දැන් අද සියලු ඩිපෝ වල මේ ලංකාවේ තියෙන සියලු ඩිපෝ වලට ගිහිල්ලා පෙට්‍රෝලියම් එකෙන් ඉන්ධන ගන්න පුළුවන් තත්ත්වය හදලා තියෙනවා. ඒ හින්දා මම කියනවා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අර විපක්ෂය හෙට විකුණනවා අනිද්ද විකුණනවා. ඔය මත්තර ගුවන්තොට වලට කිව්වා වගේ හම්බන්තර වරායට කිව්වා වගේ ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් එකට කිව්වා වගේ ශ්‍රී ලංකමයට හෙට විකුණනවා හෙට විකුණනවා කියලා අපිට අපවාද ලබද්දී අපි කිසිම දෙයක් විකුණන්නේ නැතුව අද ඒක මේ රටේ වැදගත් තැනකට අරගෙන තියෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරමින් මම
කියනවා. ඊළඟට ගරු විමල විර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
එකක් මං අරන්.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ජාතික හදවතේ රුධිර නාල වගේ තමයි ප්‍රවාහණය කියන්නේ. අපේ ප්‍රවාහණය බාර අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිතුමා නිමල් ශ්‍රීපා සිල්වා ඇමතිතුමා එතුමා දක්ෂ ඇමති කෙනෙක්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා. එතුමාට ඉක්මනින්ම සභාපති වෙන්න හැකියාව කියලාත් ප්‍රාර්ථනා කරනවා. තමුන්නාසලා ලංගමේ සභාපතිකම දෙන්න මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ.
තුමාගේ කතාව කරන්න වෙලාව අඩුයි.
මේ ගරු ඇමතිතුමා මම මේක පොලිසිය නෙවෙයි
ඔබතුමායි කතාව කරන්න වෙලාවඩු මේ මන්ත්‍රී
හොඳයි හොඳයි දැන් ගරු ඇමතිතුමනි තමුනාසේ යෝජනා කරා ලක්ෂ දෙකක දඩමුදලක් අය කරන්න බලපත්‍ර රහිතව දාගෙන එන බස් රථ සඳහා දැන් මේක මම නැගෙන පළාතේ ප්‍රවාහන ඇමතිවරයා විදිහට ලක්ෂය දක්වා වැඩි කෙරුවා හැබැයි ඒක නතර කරන්න බැරි වුණා නතර කරන්න බැරි වුණා තා තමුනාසලා මේක ලක්ෂ පහ කරත් මේක කරන්න බෑ දැන් උදාහරණයක් විදිහට ගත්තාම තිරුකුණාමලේ කොළඹ දුවන බස් රථ නැත්නම් දාවන යන බස් රථ සුකෝබ්බෝගේ බස් රථ බලපත්‍ර රහිත බස් රථ පහක් කියන එක්කෙනෙකුට අපි එකක් අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවට ගන්න මගදී අත්අඩංගුවට ගන්නවා නම් අපි ඒකට බස් රථයක් දෙන්න ඕන මගින් ප්‍රවාහනය කරන්න මගදී අල්ල ගත්තාම බස් රථයක් අත්අඩංගුවට රුපියල් ලක්ෂයක් විතර අපිට වියදම් වෙනවා මේ තියෙන තත්ත්වය තුල එක බස් රථයක් අත්අඩංගුවට ගත්තාම අනිත් බස් රථ ආයෙ දානවා අර නීතිය ආධිපත්‍ය තියෙනවා කියලා කිව්වට ඔබතුමාම කීවා නාරායන් පිට 103 බස් රථ මාර්ගයේ පුජ්‍යලගේ බස් රථ විතරයි දාහනය වෙන්නේ කියලා. අපි නීතිය ආධිපත්‍ය ගැන කතා කරාට මේක තමයි නීතිය ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය. මේකේ ගත්තාම දැන් අර්ධ සුකෝබ්බේගේ බස් රථ තියෙනවා. අර්ධ සුකෝබ්බේගේ බස් රථ. මේකට ගමන් ගාස්තු නියමිත සාමාන්‍ය ගමන් ගාස්තු වගේ එකමාරක් මුදලක් අය කරනවා හැබැයි ඒ බස් රථ සේවයේ සුකෝබ්බෝගී අර්ධවත් නැහැ භාගයක් නැහැ සම්පූර්ණෙනුත් නැහැ ඒක සාමාන්‍ය මගී සේවාවක් වගේ හැබැයි ඒ දාන බලපත්‍ර දීලා තියෙන අර්ධ සුකෝබ්බෝගී කියන කාරණේ මත නිසා අවසානයේදී මගියාට වැඩි මුදලක් ගෙවන්නත් ඕන සාමාන්‍ය බස් රථයක ස්වරූපයෙන් තමයි බස් රථයේ දාන නිසා මේ අර්ධ සුකෝබ්බෝගී බස් රථ බලපත්‍ර දෙන එක කරුණාකරලා නතර කරන්න කරුණාකරලා මේක නතර කරන්න මේකෙන් කාටවත් සේවයක් වෙන්නේ නැහැ. මගියට කිසිසේත්ම වාසනාවක තත්වයක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ළංගම බස් රථ තියෙනවා 6000 ගානක්. පුජ්‍යලික බස් රථ තියෙනවා 22345. එතකොට මේ කවදාවත් ආපහු දැන් අර ළංගම ගැන කතා කරුවට මේ ළංගම විනාශ කිරීමේ කටයුත්ත ආරම්භ කරුවේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව.
තව විනාඩියක්.
පහුගිය කාලේ හොඳයි හොඳයි පටන් ගන්නකොට ඉවරයි කියනවා. පෞගිය කාලේ අපි බස් රථ 10 ගානක් ගෙනල්ලා සිසු සැරිය ගැමි සැරිය සේවාන් වගින් තමයි ගමේ දරුවා ඉස්කෝලේට ගේන්න ගමේ මිනිහගේ නිෂ්පාදනය කරපු දේ නගරයට ගේන්න නගරයට එන්න අවශ්‍ය පහසුකම් ටික සැලසලා දුන්නේ එතන නිසි සැරිය කියලා රාත්‍රී බස් සේවකුත් ආරම්භ කෙරුවා මම ප්‍රවාහන ඇමතිවරයා විදිහට මම දන්නවා යුද්ධෙන් විනාශ වෙච්ච නගරේ පළාතේ ඈතේ පිට බින්තන්නපත් වේ වැවකම්පත් වේ පහනම්පත් වේ ඉඳලා මඩ කලපේ තිරිකුණාමලේ එම නැත්තම් කන්තලේ දක්වා මේ ගම්මැතුල බස් රථ සේවාවල් විශාල ප්‍රමාණයක් සිය ගාණක් මම අලුතෙන් ආරම්භ කරා මේ ගැමි සැරියයි සිසු සැරියයි නිසි සැරියයි නිසා මම දන්නා එකද කියාත්ම කරේ කොහොමද කියලා එදා බස් රථයක එනවා තියා පාන්දර පහට උළුවත්ත වත්තු කරගෙන ඉස්කෝලෙන් ආපු දරුවාද ගේස්තරෙන් බත් එකට දාලා එන තැනට හැදුවේ අපේ කාලේ අපි මුකුත් කෙරුවේ නැහැ කියලා කියන්නේ හැබැයි
දැන් අවසන් කරන්න
මේ කාල සීමාව තුළ
දැන් අවසන් කරන්න
ඔය එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමා
ඒ කාලේ ප්‍රශ්නයක් තියෙනවා කාලේ ටිකක් අමාරු
2015 මගී ප්‍රවාහනේ ඔව් 2015 මගී ප්‍රවාහනේ 3,34,46,46 2016 3,37,46 ලක්ෂ 6කින් බත් මගී ප්‍රවාහනේ අඩු වෙනවා දැන් වෙලා තියෙන ත්‍රිවිල් අපි වැඩියෙන් භාවිතා කරනවා ත්‍රිවිල් දසලක්ෂයක් මෙරටේ ධාවනය වෙනවා අපි ඒ නමේ සාමාන්‍ය බල විභාගයේ ඒ නමේ ගත්ත ශිෂ්‍යෝ 8,442ක් කියලා උදාන් ගන්නවා හැබැයි මේ ඒ නමේ ගන්න අයයි එයට ගන්න අය අන්තිමට කොහෙද නතර වෙන්නේ රෝයල් එකේ ගියත් ආනන්ද ගියත් නාලන්ද ගියත් ගමේෂ් කොල් ගියත් අවසානයේදී ත්‍රිවිල් අතර ඊදුරෙක් වෙන එක දසලක්ෂයක් ත්‍රිවිල් අතර ඊදුරෝ දසලක්ෂයක් තරුණයන්ගේ සමය අපි හිර කරලා තියන්නේ ත්‍රිවිල් එකට කූඩු කරලා ඒ නිසා මේවා බරපතල කාරණා මේවා බරපතල කාරණා අනිත් පැත්තේ මරණ සංඛ්‍යාව ගත්තාම 2014දී 2440යි 2016දී 2934යි මේක වැඩි උනේ අපේ ආණ්ඩුව කාලේ නම් කියන්නේ මහින්ද රාජපක්ෂින්ද තමයි මේ මරණ සංඛ්‍යාව පාරේ වැඩි වෙන්නේ කියලා එහෙමයි කියන්නේ නමුත් මේකට දැන් කවුද චූටිදියා කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ කාලේ මොනවා වුණත් මහින්ද රාජපක්ෂනේ, ටැව්වත් මහින්ද, වැත්තත් මහින්ද, තරුපෑවේ නැත්තත් මහින්ද දැන් මේ එන්න එන්න අනතුරු සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් 2014 මාර්ග අනතුරු 35,968යි 2016 38,927යි. ඒක මේ නිමල් සිරිපාසිල්ලා ඇමතිතුමා කරපු එකක් නෙමෙයි. එහෙමනේ ඉස්සර කියන්නේ මහින්ද කියලානේ. ඔක්කොටම මහින්ද. කොට මහින්ද. මේක එහෙම එකක් නෑ. රාජපක්ෂ කරන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ සියලු දේ විනාශය වැඩි වෙලා තියෙනවා. ඒතර එක මන්ත්‍රීතුමේ කිව්වේ මේක අදන හැටි කිව්වේ. දැන් මොකද කියන්නේ? අර මාතලේ අලුයාර පවුලේ රංජිත් අලුයාර මෙතුමා හිටියා මම දැක්කා ඉන්නවා. ගෙල්ජිත් අලුයාර කියන්නේ අපි ආයේ UMP ට ඡන්දෙ දෙන්නේ නෑ. මේ පළවල් දෙන්නේ නෑ. මේ එන්නත් එපා කික්කෝ ඡන්දෙ දෙන්න. කවුද කියන්නේ? මාතලේ අලුයාර කණ්ඩායම. දකුණට ගියපුවාම අශෝක ධනවත් සිල්ලා කියන්නේ මොකක්ද? මොකක්ද කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ උදවිය කියන්නේ මේකෙන් ඇති වැඩක් නෑ කියලා. මේ පාලිත රංගේ බණ්ඩාර මෙතුමා කිව්වයි පෙර මේක ඇති වැඩක් නෑ කියලා. දැන් ඔය කයි ඔය මෙතන නේද? හරි. ඉබේ දැකගේ කොම වාල්ද පෙරු මාත්‍ය මොකද කියන්නේ? මේකේ වැඩක් නෑ. වැඩක් නෑ. හැබැයි කෙරුවාවේ කයිවාරුව ගහන මෙතන ඉඳගෙන. ඒ නිසා මට කියන්න තියෙන්නේ ප්‍රවාහනය. ප්‍රවාහනේ තා ශක්තිමත් දිය ලබා ගන්න ඕන. ඒකට අපේ දක්ෂයි අපේ ඇමතිතුමා මේ මොකද ගුවන් සේවා ඇමතිතුමාත් එතුමාට මම කියන්නේ. ඔබතුමාගේ කාලේ මං හිතන්නේ අපව වී ගහන එකක් නෑ මත්තල ගුවන්තුරුබල එහෙම කරනවද නැහැ. එම් බලාපොරොත්තුවක් එහෙම තියෙන වී ගබඩා කරන්න මත්තල ගුවන්තුරුබලේ
තව විනාඩියක් තියෙනවා.
ඔව් ඒක තමයි මත්තල ගුවන්තුරුබලේ වී ගබඩා කරලා ජාත්‍යන්තර මට්ටමේ තිබුණ කීර්තියක් හදාගන්න තිබුණු ගුවන්තුරුබල විනාශ කරුවා වගේ ගුවන්තුරුබල විනාශ කරුවා වගේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. අද මහින්ද රාජපක්ත නැත්තම් මත්තල ගුවන්තුරුබලත් නැහැ. හම්බන්තොට වරායත් නැහැ. කොළඹ වරාය නගරෙත් නැහැ. අධිවේග මාර්ගත් නැහැ. මුකුත් නැහැ. එක්තරා ජාතික පක්ෂයට ගෙනියන්න තියෙන එකම විකුණන දේ එකම සංකල්ප ටික මහින්ද රාජපක්ත හදපු ටික විතරයි. මහින්ද රාජපක්ත හදපු ටික විතරයි. වෙන මොකක්වත් අලුතෙන් හදපු දෙයක් නැහැ. ඉතින් නිමල් සිරිපාසිල්ලා මැතිතුමා හොඳ දක්ම ඇමති කෙනෙක්. අපි එතුමාට ගරු කරනවා.
අගමැතිතුමාට ළමයිනුත් නැහැ.
ඈ?
අගමැතිතුමාට ළමයිනුත් නැහැ.
ඔව් මන් දන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ. ඉන්නවද දන්නේ නැහැ කොහෙවත් මන් දන්නේ නැහැ. එදා මම කියන්න තියන්නේ ඔබතුමා මේ ඉර වෙලා ඉන්න තැනින් ඉක්මනට එළියට එන්න කියලායි මං කියන්නේ. ඔබතුමා මීට වැඩිය ලක් නැහැ මෙතන කෙනෙක් පිටේට වැඩක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න මන් අතට බොහොම ස්තුතියි.
තැන් බොහොම ස්තුතියි.